ගරු රමේෂ් පැතිරණ මැතිතුම ඔබතුමාටම නිතු දහයක කාලයක්.
ගරු නියෝජ්‍ය නියෝජ කතනතු අපි ඔබතුමාට සුබපත්වනවා මේ අවාසනාවන්ත කාලයකවත් මේ තනතුරු ලැබීම පිළිබඳව වගේ මගේ බලවත් සංවේගය මේ නමුවෙන්න සිදුවෙච්ච සිදුවීම් වලින් අකාලේ ඝාතනය වෙච්ච අපේ අමරකීර්ති අත්තුකෝවල මැතිතුමා පිළිබඳව ඒ වගේ මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව ප්‍රාදේශීය සභාපති ඒවි සරත්කුමාර මැතිතුමත් ඝාතනයට ලක් වුණා ම්ලේච්ඡ ප්‍රහාර දීමකින්. එතුමාලාගේ ඝාතනයන් පිළිබඳව මගේ බලවත් සංවේගය මේ අවස්ථාවේදී කුද කරන්න කටයුතු කරනවා. ගරු නියෝජ කතනතුරු මේ සිද්ධිය සිද්ධ වෙන දවසේ අපේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ධූරයෙන් ඉවත් වන බව දන්වලා ඊට කලින් දවසේ එතුමාට සමු දෙන්න සුබපතන්න පිරිස් රැගෙන එන්නේ කියලා අපි ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලියගහ මන්දිරයට ඒ පිරිස් ගියා. ඒ පිරිස් මෙතෙන්ට ආපු සාතිශය බහුතරයක් පිරිසගේ පරම අභිලාෂය උනේ දීර්ඝ කාලයක් මෙරට සේවය කරපු වගමැතිවරයා ධූරයෙන් ඉවත් වන දවසේ එතුමාට සමු දීලා ගෞරවාන්විත සමු දීමක් ලබා දෙන්න. ඒ රැස්වීම අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටු සදාන් කරන්නේ මුග්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට අනියම් බලපෑමක් කරා. ඒක පිළිගන්න අවශ්‍යයි. ඒ බලපෑමට නතු වෙලා ඒ ආපු පිරිසෙන් 10%කට වඩා අඩු ප්‍රමාණයක් මේ බෝට ගමට පහර දෙන්න ඕනේ කියලා මානසිකත්වයෙන් මේ ගාලු පාරේ ගමන් කළා. ඒ සිදුවීම ඉතාම අවාසනාවක් සිදුවීමක්. මේ අරගලයේ මාසයක් මෙතන තිබුණා. අතිගරු ජනාධිපතිතුමාටවත් ආණ්ඩුවටවත් කිසිම අවශ්‍යතාවයක් කවදාවත් තිබුණේ නැහැ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. ඒ නිසා තමයි ඒක එදත් තිබුණේ අදත් තියෙන්නේ. ඒ නිසා තමයි ඒකට සම්පූර්ණ ආරක්ෂාව සැලසුවා. අපි කඳුළු ගෑස් ගල් පහරක දෙල්ල කරේ නැහැ. ඒක මේ ආණ්ඩුව ආපු දවසලා අපි භාවිත කරපු ප්‍රතිපත්තිය. හැබැයි ඒ අවාසනාවන් සිදුවීමෙන් පස්සේ මෙතෙන්ට පිරිසක් ගියා. ඒ පිරිස යනකොට මම ඒ අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ හිටියේ. මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් මහත්මයාට කතා කරා මෙහෙම අවාසනාවන් සිදුවීමක් සිද්ධ වෙන්න යනවා කරුණාකර මේක නවත්තන්න. ඩීජි තෙන්නකොන් මහත්මයා මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර් සියලුම රෝඩ් බ්ලොක්ස් දාලා තියෙනවා මේක නවත්වනවා කියලා. ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට ඒ රැස්වීම ජනාධිපති මන්දිරයට මට කතා කරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මහත්මයා. එතුමා කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා මහත්මයා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නේ කියලා. එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ඉතින් ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් හිටියේ විශාල ගැටලුවක් සර් මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැදි අතුල නවත්වන්නේ කියලා. එතකොට ජනාධිපතිතුමා අපි ඉදිරිපිට ඇමතිවරු කීප දෙනෙක් හිටියා දුරකථන මතුමක් ගත්තා. මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා අහුවට පස්සේ ඩීජි තෙන්නකොන් කිව්වා සමට පොලිස්පත්තුමා කිව්වා 12:40ට පොලිස්පත්තුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා පොලිස්පත්තුමා කිව්වා. මෙතුමා කිව්වා 12:40ට කතා කරේ. පොලිස්පත්තුමා කිව්වා කෙලින්ම නියෝජ්‍ය පොලිස්පත්තුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්වන්න එපා කියලා පොලිස්පත්තුමා කිව්වයි කියලා. ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්වා රටේ ජනාධිපති වහව නවත්වනවා කියලා ජනාධිපතිතුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න ජනාධිපතිතුමා කටයුතු කරාට ඒ මැදිහත්වීමෙන් පස්සේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ කටයුත්ත මේ මට්ටමට බේරුණේ. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයා කියපු කතාව ඇත්ත. දෙන්නේ එතුමා මානව හිමිකම් කොමිෂනේ සාක්ෂි දුන්නා මේ ප්‍රහාරය නවත්වන්න ගියපු මුග්ධ පිරිස නවත්වන්න එපායි කියලා නියෝග කරේ පොලිස්පත්තුමත් මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යංශ ලේකම්තුමත් කියන කාර්යය තමයි සත්‍ය කාරණය. ඒ නිසා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච දවස් ඉඳලම මේ උද්ඝෝෂණ එකක්වත් මර්ධනය කරන්නේ නැතුව ඒකට වෙනම තැන් හදලා මේ කටයුතු සියල්ලම යහපත්ව කරගෙන යන්න මොන අඩුපාඩු තිබුණත් ජනාධිපතිතුමා සෑම විටම දායකත්ව දුන්නා කියන කාරණය අමතක කරන්න එපා කියලා අපි තමුන්නාසල බොහොම පැහැදිලි සඳහන් කරනවා. ඒ ප්‍රහාරයෙන් පස්සේ මේකට සම්බන්ධයක් නැති නැවත ගෙවල් බලා යන්න ආපු ගියපු ලක්ෂ දහස් ගණනක පිරිසක් අහිංසක මිනිස්සු ගුටි කෑව මගදිගට ගුටි කෑවා. ඒ අවාසනාවන්ත සවස් යාමේදී අපේ නිවෙස් ගිනි තියන්න පටන් ගත්තා. මගේ ගාල්ල දිස්ත්‍රික්කයේ මුලින්ම ගිනි තියුව මගේ නිවස. ඒ මගේ නිවස මගේ විතරක් නෙවෙයි මගේ සහෝදරයන් දෙදෙනාට මගේ දෙමව්පියන් මේ මහ පොළොව මත උරුම කර එකම දේපොළ. ඒක ගිනි තියනකොට මට වේදනාවක් ඇති වුණා. ඒ වේදනාව ඇති වෙලා පැයක් යනකොට මොහන් කිව්වා මගේ ගෙට ගිනි තියනවා කියලා. තව පැයකින් මගේ නගරාධිපතිතුමා කිව්වා මගේ ගෙටත් ගිනි තියනවා කියලා. තව ටිකකින් මගේ සභාපතිවරයා කිව්වා මගේ ගෙටත් ගිනි තියනවා කියලා. මට මුලදී ඇතිවෙච්ච දුක වේදනාව මම නිවා ගත්තා. මට දුකක් වේදනාවක් වෛරයක් ක්‍රෝධයක් නැහැ. මම මේ මොහොතේ මේක සමනය කරගත්තා නියෝජ කතානායකතුමනි. මට විතරක් නෙවෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ විනාශ කරපු ගෙවල් 29ක් තියෙනවා. ඒ සෑම කෙනෙක්ම මට වඩා අසරණයි ආර්ථික වශයෙන් පහත්. අපි මේ කට්ටියට සමාව දුන්නා. මම සමාව දීලා තියෙන්නේ. ඒ සමාව දුන්නේ මේ ඉතිහාසයේ මහජන නියෝජිතයන් හැටියට මේ රටේ දේශපාලන ධාරාව පිළිබඳව මේ රටේ ජනතාව අතර යම් වික්ෂිප්ත බවක් ඇති වෙලා තියෙන නිසා. අපි ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි මම එදා ඒ වෙලාවේ හිතාගත්තු කාරණයක් තියෙනවා. මේ දේශපාලන පක්ෂවල හැටියට මේ මුරදෙන ගැටලු අපි සෑම කෙනෙකුටම පොදුයි. යම් යම් කාලවලදී අපි සෑම කෙනෙකුටම පොදු කරුණු වලට අපි මුහුණ දෙනවා. මේ කරුණු වලදී අපි බොහොම පැහැදිලිව අපේ දේපොළ නැති වුණා, නිවාස නැති වුණා, පොලිසිය ක්‍රියාත්මක ගුණේ නැහැ, හමුදාව ක්‍රියාත්මක ගුණේ නැහැ, නීතියෙන් අපිට සහනයක් ලැබෙයි කියලා මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අද රටේ සිද්ධ වෙන දේවල් වල හැටියට ඒකෙන් සහනයක් ලැබිකා බලාපොරොත්තු වෙන්නේ නැහැ මට සීපත් වෙනවා නන්දා මාලිනි මැතිණිය ගායනා කරපු ගීතය අපි හැමෝම කතා කරලා පවනගෙන පහුගිය දවස්වල අර එතුමා ඉතින් පැහැදිලිව තුලාව බැඳ නෙත්‍යුග බැඳ රෙදි කඩකින් නීතිය යුවතිය අද වැඳබේ අද නිදුකින් කියලා එතුමිය ගායනා කරා ඒ කිව්වේ මේ නීතිය යුවතිය ඇස් දෙක බැඳගෙන සමට සාධාරණව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා අද එහෙම නැහැ නියෝජ්‍ය කතානායකතුමනි අද නීතිය යුවතිය ඇස් ඒ බැමි ගලවලා තියෙන නිරාවරණය කරලා තියෙන්නේ එයා දඬුවම් කරන්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස වලට විතරයි ආණ්ඩුවට සම්බන්ධ කියලා හිතුණොත් එළියට දානවා ඒක නිසා තමයි අද මේ ගෙවල් ගිනි තියලා මහදවල් අපරාධ කරපු අතිවිශාල පිරිසකගේ දේපල හානි කරපු සාක්ෂිත ඉදිරිපත් කළාට පස්සේ එයා ඒ වෙලාවෙම එළියට දානවා එහෙම සාධාරණයක් වෙන්න විදියක් නැහැ යම් පමණකට නීතිය ක්‍රියාත්මක කරන්න හදපු පොලිස් නිලධාරීන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා පොලිස් නිලධාරීන් බය වෙලා ඉන්නේ ඌට නීතිය ක්‍රියාත්මක කරන්න ශක්තියක් නැහැ මේ අපරාධ වලට සම්බන්ධ පිරිස් උසාවියට එනකොට නීතිඥ මහත්වරු අප්පුඩි ගහලා අත්වල සංදීලා මේ ප්‍රචණ්ඩ කාර්යත්වයට උඩගෙඩි දෙනවා ඉතින් අපිට නීතියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ හැබැයි එහෙම නොවුණා කියලා අපිට හිතර දුකකුත් නැහැ අපි හිතනවා මේ සමාජ සාධාරණත්වය යම් කිසි දවසක ඉෂ්ට වෙයි කියලා මෙන්න මේ කරුණු පිළිබඳව මේ 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 ආණ්ඩුවට මේ මේ කාලය තුලදී මේ නිවස් ගිලිපත් කිරීම පිළිබඳව අපේ මේ මේ මොන දේශපාලන මතවාද තිබුණත් අතිවිශාල පිරිසක් කනගාටු ප්‍රකාශ කළා අපිට දුක ප්‍රකාශ කළා අපේ ගෙවල් දොරවල් හදන්න ගඩොලකින් හරි ආධාර උපකාර කරන්නයි කියලා විශාල පිරිසක් කතා කරා ඉතින් ඒ නිසා නීතිය පැත්තේ මොනවා වුණත් මේ රටේ සමාජ සාධාරණත්වයේ අගයන හෘද සාක්ෂියක් තියෙන සහකම්පනයක් තියෙන අතිවිශාල පිරිසක් ඉන්නවා ඒ පිරිස අපිට විශාල ධෛර්යයක් මම මේ මට කතා කරපු සෑම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා ඔවුන් සෑම කෙනෙකුට මම කිව්වේ මගේ දිස්ත්‍රික්කයේ අනිත් 29 දෙනාම මට වඩා අමාරු තැනක ඉන්නේ අපි එයාට උදව් කරමු කියන කාරණේ ඒ නිසා අපි විශ්වාස කරනවා අපි සාමූහිකත්වයෙන් මේ නිවාස ගොඩනගන්නට අපි පුළුවන් දායකත්වයක් ලබා දීලා අපි සෑම කෙනෙක්ම එකතු වෙලා කටයුතු කරමු කියලා අපි සෑම කෙනෙකුට මිලුණා අපි මේ මේ වේදනාව අපි දරා ගන්න අවශ්‍යයි ජනතාවත් දුක් විඳින කාලයක් ඔවුන්ගේ වේදනාව පිට වෙලා තියෙනවා ඒ වේදනාව පිට වෙන්න කරුණු කාරණා බලපාන දෙකක් තියෙනවා මොකද ප්‍රධාන කාරණේ මේ පසුගිය දින කීපය තිස්සේ පසුගිය සති කීපය තිස්සේ මාසෙ තිස්සේ අපි දකින වේදනාව මොකද දෙක පැත්තක් ආණ්ඩු විරෝධය ගෑස් නැහැ තෙල් නැහැ මිනිසුන්ට අපහසුකම් ඇති වෙලා ජීවන විදම් වැඩි වෙලා ඒක සාධාරණයි මේ අනිත් පැත්තේ මොකද වේදනාව මේ 225 කරහිම ප්‍රබල වෛරයක් තියෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට මට පෙන්නන්න පුළුවන් මේ අවුරුදු 73ක කාලයක් තිස්සේ මේ රටේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව ජනතාවට විවේචනයක් තියෙනවා හැබැයි ජනතාවට අමතක වෙච්ච දෙයක් තියෙනවා ඒක තමයි 1505 පෘතුගීසින් මේ රටට ආපු දවස් ඉඳලා 1948 නිදහස ලබනකම් මේ රටේ ආර්ථිකය මොකද්ද සමාජය මොකද්ද අධ්‍යාපනය මොකද්ද සෞඛ්‍ය මොකද්ද කියන කාරණාත් 1948න් පස්සේ අවුරුදු 73ක කාලයක් ඇතුළතදී මේ රටේ වෙච්ච සමාජ පරිවර්තනය මොකද්ද කියන කාරණාත් නරක පැත්තට දේශපාලකින්ට බලිනවා වගේම හොඳ පැත්තෙත් හොඳක් වෙලා තියෙනවා නම් ඒකේ ගෞරවයත් මේ රට හිමි වෙන්නට ඕනේ අපිට විදුලිය නැති එක ඇත්ත විදුලිය හැබැයි මේ රටේ 105යි විදුලිය තිබුණ 1948 මේ රට නිදහස් කර ගන්නකොට අධ්‍යාපනයේ සෞඛ්‍ය යටිතල පහසුකම් වල දුරකථන පැත්තේ විදුලි සංදේශ පැත්තේ අප්‍රමාණ දියුණුවක් මේ රටේ වෙලා තියෙනවා අද විදුලිය නැති එක ඇත්ත හැබැයි විදුලිය 100ක් දෙන්න මහවැලියෙන් ගාමිණී දිසානා කැමැතුමක් කරපු කටයුතු නොරොච්චෝලේ හදලා මහින්ද රාජපක්ෂ මැතිතුමක් කරපු කටයුතු අපිට අමතක වෙන්න විදියක් නැහැ ඒක වෙනම කතා කරන්න ඕන කාරණයක් හැබැයි මේ 225 කටයුතු පිළිබඳව අද මේ පාර්ලිමේන්තුවේ මේ 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 සමාජ දිසා බලන්ගෙන විශාල පිරිසක් විවේචනය කරනවා අද උදේ අපි කතා කරේ මොකද්ද අද උදේ අපි රණ්ඩුනේ මොකටද අද උදේ අපි රණ්ඩුනේ පුටුවක් පිළිබඳව මූලාසනේ පැවැරීම පිළිබඳව පැයක් අපි සාකච්ඡා කළා විවාද කරා ඊයේ මොකටද ඡන්ද විමසීමක් පිළිබඳව සාධාරණ නැහැ නේද කියලා අපිටත් බලන්ගෙන කොට හිතනවා අපිත් මෙතෙන්ට අවිල්ලා මම මගේ පාර්ලිමේන්තු කාලේ සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් අවුරුදු 12යි මේ අවුරුදු 12 කාලය තුල මගේ අතිනුත් මේ සමාජයේ සාධාරණ දෙයක් ඉෂ්ට නොවුණා නේද කියන හැඟීම මට හැඟෙනවා අවනීත විදියට මේ සභාවේ ගරුත්වය කෙලසෙන විදියට හැසිරෙන්නේ 200ක් හොඳ මිනිස්සු ඉන්නවා මෙතන 200ක් හොඳ මිනිස්සු ඉන්නවා 200ක් හොඳ මිනිස්සු ඉන්නවා හැබැයි මේ 25ක් 30ක් කරන නොමනා ක්‍රියා නිසා තමයි මේ සම්පූර්ණ සභාවම ජනතා අප්‍රසාදයට පත් වෙලා තියෙන්නේ. මම ඔබතුමාට යෝජනා කරනවා. කතා නැතුව ඔබතුමාට යෝජනා කරනවා. ඔබතුමා කරුණා කළ මේ නොමනා විතර හැසිරෙන 25 නම් කළ සතිපතා පෙන්වන්න. මෙයා තමයි මේක කරන්නේ. එහෙම නොවුනොත් මේ 200ම ගරුත්වයද පිරීලා තියෙන්නේ. 200කම ජීවිත ආරක්ෂාවද පළුදු වෙලා තියෙන්නේ. ඒක අපි පෙන්නමු. මේ සභාවේ කාලය අපි පැය කීයක් නාස්ති කරනවද වැඩකට නැති කරුණ වෙනුවෙන්. මේ දවස් පුරා අපි කතා කරනවා. මේකේ සමාජ රැති ප්‍රතිඵලය මොකද්ද? අපි මේක වැදගත් විදිහට පරිවර්තනය කරමු. මම මේ ආංශික අධිෂ්ඨාන කාරක සභාවද උපදේශ කාරක සභාවද ජනතාවට ප්‍රයෝජනක් විදිහට කතා කරමු. අපි 2000 මම ඔබතුමාට කියන්න කැමති දෙක කරුණක් පිළිබඳව. අපි මහජන පෙත්සම් කාරක සභාව තියෙනවා. හැමදාම රැස්වීම් තියෙනවා. අපි ගිය අවුරුද්දේ විතරක් මහජන පෙත්සම් කාරක සභාවට පැමිණිලි දහර්සිය හත් තුනක් ලැබිලා තියෙනවා 2021 වසරේ ඒකේ විභාග කරලා තියෙන 150යි ඒකේ තීන්දුව දීලා තියෙන 43යි ඒකෙන් සහන ලැබිලා තියෙන 3 දෙනෙකුට විතරයි අපි අවුරුද්දක් මහජන ප්‍රතිසම් කාර්ක සභාවේ පැමිණිලි 475ක් ලැබිලා විමර්ශන කළා පැගන නාස්ති කළා 12 දෙනෙකුට සහන දීලා 43 දෙනෙකුට සහන දීලා ඒකෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 3 දෙනෙකුට ලබා දුන්නු සහන විතරයි මේ පාර්ලිමේන්තුව මේ උත්තරීතර ආයතනය අපි ආණ්ඩු පක්ෂීද කොට ආයවැයට පක්ෂව ඡන්දි දෙනවා ඡන්දි දෙනවා විපක්ෂීද කොට ආණ්ඩුවට ආයවැයට විරුද්ධව ඡන්දි දෙනවා හැබැයි මේ පහුගිය අවුරුද්දේ මේ දැවැන්ත ආර්ථික අර්බුදය ඇති වෙනකන් අපි රට හැටියට ගවන්න ඕන ණය ප්‍රමාණය කොච්චරද ඩොලර් බිලියන කීයක් නැද රුපියල් ට්‍රිලියන කීයක් නැද කියලා අපි කවුරුත් හරියට අධ්‍යයනය කළ දැනගෙන හිටියේ නැහැ ඒ ආර්ථිකය පිළිබඳ අපි අඳුරු අතපත ගාමින් හිටියේ ඒ වගකීම අඩු වැඩි වශයෙන් මේ සභාව නියෝජනය කරන සෑම කෙනෙකුටම තිබෙනවා මේක මිරලා පළදායි යමක් කරන්න නම් අපි ජනතාවත් එක්ක මිරලා සම්බන්ධ වෙන අවශ්‍ය උන්ට අහුම්කම් දෙන්න අවශ්‍යයි අපි අද කතා කරා මේ රටේ ජනතාව හිතන් ඉන්නවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අධික සුඛ විවරණ සහිතව ජීවත් වෙන පිරිසක් කියලා. එහෙම නැහැ. මේක හොඳ මිනිස්සු වන තරම් ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුණාට පස්සේ ගෙදර ගිහිල්ලා කන්න අඳින විදියක් නැති මන්ත්‍රීවරු කොච්චර අපි දන්නා ඉන්නවද? ඒක නේද ඇත්ත කතාව. මේ විශ්‍රාම වැටුප මොකද්ද? මේ විශ්‍රාම වැටුප රුපියල් 30000යි ලැබෙන්නේ. මහ දෙයක් නෙවෙයි. ඒකත් පහති පිටිච්චක 10 බවට පරිවර්තනය කරලා මේ අපේ පසුගිය ආයවැල ඒක හොඳයි එහෙම කරපු එක. මහ ලොකු දෙයක් කියලා හැටියට ලැබෙන මේ බලපත්‍රය පිළිබඳව තමයි ජනතාව කතා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අපි දවස් 365ම පෞලේ සමාජික ඔක්කොම එක්ක ඇවිල්ලා මේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ රජ භෝජන වලදනවයි කියලා. මන්ත්‍රීවරයෙක් දවස් 3-4ක් කෑමකයි මාසෙට උපරිමයෙන් ඕන්නම්. අපි යෝජනා කරන කතා නැහැ තුමනි අපි ලිමකුත් අත්සන් කරා සාමාන්‍ය මුදලකට සාමාන්‍ය කෑම වේලක් අරගෙන දෙන්න. ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා. ජනතාව හිතන්නේ නැත්නම් අපි අත්සන් කරාද සම්පූර්ණ මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සියලු දෙනාට සාමාන්‍ය මුදලකට සියලු දෙනාටම කෑම පැකට් එකක් ගෙනල්ලා දෙන්න. අපි සාමාන්‍ය ගාණක් ගෙවන්නම්. නැත්නම් ජනතාව හිතන්නේ අපි පෞල් පිටින් ඇවිල්ලා දවස් 30ම තුන් වේලම වැහුවත් කමක් නැහැ කියලා කියන්නේ. නැත්නම් හිතනවා මේ ඒ වෛරය ඒකයි. ඒ සමාජ වෛරය නැති කරන්න අපි කටයුතු කරමු. අපි මෙතන ඉඳගෙන අපේ ගෙවල් ගිනිපත් වුණාට කමක් නැහැ. අපි ඒක හදා ගන්න පුළුවන්. අපේ ජීවිත නැති වුණ නැහනේ. අපි සෑම කෙනෙක්ම එකතු වෙලා රට වෙනුවෙන් දෙන්න පුළුවන් පොඩි හරි දායකත්ව ලබා දෙන කටයුතු කරමු නිහඬව. බොහොම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුති ගරු මැතිතුමනි. ඊළඟට ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා මිනිත්තු 4යි. රංජිත් බණ්ඩ මතුම් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 4යි.
ඔක්කොම කතා කරන්නේ.
රංජිත් මතුම් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 4යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි තමුන්නාංශයට මම ඉස්සෙල්ලම මගේ සුභාසින්සනය පිරිනමනවා.
මම
දැන් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ විනාඩි ගානක් මට හම්බ වෙනවා. අද මේ රටේ ඇති වෙලා තියෙන කනගාටුදායක වාතාවරණය ගැන අපි සියල්ල හිතන්න ඕන. දේශපාලඥයෝ කීප දෙනෙක්ගේ ගෙවල් ගිනිබත් කළා. එක මන්ත්‍රීවරේ ඝාතනය කළා. මම හිතන්නේ සමගි ජන බලවේගයේ විදියට අපි මේ කිසි දෙයක් අනුමත කරන්නේ නැහැ. අපි ඒවා හෙලා දකිනවා. අපි කියනවා සමගි ජන බලවේගය මේ කිසිම සිද්ධියක් පිටිපස අපේ වචනයක්වත් ප්‍රකාශ කළා නැහැ කියලා අපි පක්ෂයක් විදිහට මෙතන ප්‍රකාශ කරනවා. කවුරු හරි චෝදනා කරනවා නම් අපි කරුණාකරලා ඉල්ලනවා ඒ චෝදනාව ඉවත් කරගන්න කියලා. තමුන්නාසලාගේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අපි මුණ ගැහලා ඇහුවා අපේ පාක්ෂිකව සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. විශාල පිරිසක් කිව්වේ නැහැ. සමගි ජන බලවේගයේ කවුරු සම්බන්ධ වෙලා නැහැ. අපිට කල්පනා කරන්න වෙනවා මේ වාතාවරණය නිකන් නෙවෙයි ඇති උනේ. මේ වාතාවරණය නිකන් නෙවෙයි ඇති උනේ. මට වෙලාව දෙන්න බෑ. මගේ කතාව කරගෙන යන තමුන්නාසේ කරුණා කරලා තමුන්නාසේ පස්සේ කියන්නේ. තමුන්නාසේ පස්සේ කියන්නේ. කවුරු හරි කරුණා කරලා මම පැහැදිලිව කියනවා
රුමන්තුම් පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද? සාන්ත බණ්ඩාර මැතිතුමා.
කරු මන්ත්‍රීතුමා කතා කරනවා මම විශ්වාස කරන්නේ නැහැ විපක්ෂ නායකතුමාවත් ඔබතුමාලා පක්ෂයක් විසින්
මේ කරුණු පැහැදිලි කිරීම. තමුන්නාංශේ මාව මුණ ගැහිලා මේවා කරන්න. තමුන්නාංශේ කරුණා කළා කියනවා විපක්ෂ නායකයවත් අපි කවුරුවත් තමුන්නාංශලා බොරුවට අපිට ඇඟිලි දික්
කරන්න
එපා. ඒ විතරක් නෙමෙයි කතානාය මේක නිකම්ම සිද්ධියක් නෙමෙයි. මාස ගාණක් මේ රටේ ජනතාවගේ පීඩනය එන්න එන්න වැඩි වෙලා ජනතාව මේකට විරෝධය දක්වද්දී තමුන්නාංශේ අපේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කිව්වා වගේ කරපු නොමුනා ක්‍රියාවක් නිසා තමයි තමුන්නාංශලා මේ දඬුවම සිද්ධ වුණේ. අපි දන්නවා මාස ගානක් මේ රටේ ගොවියෝ කුමරෙන් එළියට බැහැලා උද්ඝෝෂණය කරා. පිරහුම්ල පෙට්‍රල් ඩීසල් ගන්න පොලිමේ හිටපු කට්ටිය මාස ගානක් උද්ඝෝෂණය කරා. ගෑස් නැතු උද්ඝෝෂණය කරා. හැබැයි එක තැනකවත් මේගොල්ල ප්‍රචණ්ඩකාරීව රැහැවතුනේ රජයේ දීපලකටවත් මහජන දීපලකටවත් පෞද්ගලික දීපලකටවත් කිසිම අවහිරයක් කරේ නැහැ. මට මතකයි අපි සමගි ජන බලවේගයේ විදියට දින 6ක් තිස්සේ නුවර ඉඳලා කොළඹට ආවා. අපි එක මහජන දීපලකට පුජ්‍යලයකට වචනයකින්වත් අපි යම් දෙයක් කිව්වේ නැහැ. මේ ගෝල් ෆේස් පිටියේ අරගලය කරපු තරුණයෝ දින 30ක් තිස්සේ හිටියා දාස් ගානක්. දවසට 50,000 60,000 හිටියා. අඩුතරමේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගලක්වත් ගැහුවේ නැහැ මන් දන්න විදියට. කාටවත් හිංසා කරේ නැහැ. මොකද්ද උනේ නම් වෙන්දා තමුන්නාන්සලා දිනේ අපේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කිව්වා වගේ මොනාද කරේ තමුන්නාන්සලාගේ දේශපාලඥයෝ. මම සේට්ට මැඟිලි දික් කරන්නේ මෙතන ඉන්න සියල්ලේ වැරද්ද කරේ නැහැ. තමුන්නාන්සලාගේ ග්‍රාමීය දේශපාලඥයෝයි උදව්කාරයෝයි ගිනල්ලා අරලිය ගහ මන්දිරයේදී කිව්වා ගිල ගහපල්ලා කියලා. තමුන්නාන්සලා එක පිළිගන්න ඕන. මාස 3ක් 4ක් කිසිම හිංසාවක් නොකරපු ජනතාව සමහරට මේක ඇති පොදු ජන පෙරමුණේ ඇති ජනතා විමුක්ති පෙරමුණ ඇති සමගි ජන බලවේගයේ ඇති මේ ජනතාව කුපිත කෙරෙව්වා. පොලිසිය කිසිම කටයුත්තක් කරේ නැහැ. අද නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති රැංගිල්ල දික් කරනවා. පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති රැංගිල්ල දික් කරනවා. රමේෂ් පතිරණ මැතිතුමා කියනවා පොලිසිය බලාගෙන ඉදදි මේවා කරා. ඇයි මේ තත්ත්වයට කරේ? තමුන්නාසලා සියලු දෙනාම ඡන්දේ දීලා 20 වෙනි සංශෝධනය නිසා. මට මතකයි මමත් පොලිසිය භාර ඇමතිවරයෙක් විදිහට හිටියා. අපි පොලිස් රාජකාරිය රැංගිලි ගැහුවේ නැහැ. පොලිසිය OIC ලා පත් කරද්දී අපි ඒවට යම් බලපෑම් කරේ නැහැ. සමහර අපේ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු අපිට දොස් කිව්වා අපිට ඕන අය පොලිසියට දාන්න බැරුණා කියලා. පොලිස්පති කිව්වේ තමුන්නාන්සලාට ඕන විදිහට 182ක් දාලා ඒත් ආරක්ෂා කරගන්න බැරුණා කියලා. ඇයි මේක 20 වෙනි සංශෝධනයෙන් තමුන්නාන්සලා ඒකාධිපතිවාදය ස්ථාපනය කරා. තමුන්නාන්සලා මේ රටේ තිබ්බ ස්වාධීනත්වය නැති කරා. ස්වාධීන පොලිස් කොමිසම නැති කරා. රාජ්‍ය සේවා කොමිසම නැති කරා. අධිකරණ කොමිසම නැති කරා. විගණන කොමිසම නැති කරා. ඒ වගේ තමුන්නාන්සලා ඡන්දේ දීලා ලැබපු ප්‍රතිඵලය තමයි මේක. පොලිසිය බය වුණා. පොලිසිය බය වුණා. පොලිසිය බය වුණා. පොලිසිය බැලුවා මොකද්ද මේකට කරන්නේ? තමුන්නාන්සලා දාපු ඕයිස්ලාම තමුන්නාන්සලා ගෙවල් ගිනි තියද්දී බලාගෙන හිටියා. අපි කණගාටුව ප්‍රකාශ කරනවා. එවැනි සිද්ධීන් අපි හෙලා දකිනවා. මොකෝ මේක අපි 1988 89 අපි එක්සත් ජාතික පාක්ෂික විදියට මේ දේටම මූණ දුන්නා. අපේ පවුල්වල අපේ හිතවතුන්ගේ ගෙවල් සම්පූර්ණයෙන් ගිනි තිබ්බා. එදා එක්සත් ජාතික පාක්ෂිකව 6,000 ගානක් වෙඩි තියලා මැරුව වැරද්දක් කරාද නැහැ? මොනවද එදා කිව්වේ? ඡන්ද පොලිමේ ඉන්නවනම්
තමිනුත් දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට.
මගේ 4 වේ 2ක් තියෙනවා මට.
ඔව් 4 වේ 2 ඉවරයි දැන්.
පොලිම් බූත් එකේ ඉන්නවනම්
වෙඩි
තියලා මරනවා.
මේ ලේකනේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දෙනවා වෙඩි තියලා මරනවා. එදා අපි නිකන් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ දේශපාලනය කරපු පුජ්‍යලින් ඝාතනය කරද්දී ත්‍රස්තවාදී නාණ්ඩුවකට නිකන් ඉන්න බෑ. ඒ ත්‍රස්තවාදීනු අපි මර්ධනය කරේ. ඒක තමුන්නාසලා පිළිගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මම තමුන්නාසලාට කියනවා මේ ගෝල් ෆේස් පිටියේ සිද්ධිය අපරාධේ තමුන්නාසලා වෙඩි තියලා රමුක් කරන තරුණයෙක් මැරුවා. ඇයි මේකට හේතුව? ජනතාවගේ ප්‍රශ්න වලට තමුන්නාසලා පිළියම් දුන්නේ. තමුන්නාසලාගේ මෙතන හිටපු ඇමතිවරුයි බැංකුව අධිපති බොරුකේ කිය හිටිය අපිට සල්ලි තියන ඩොලර් තියනවා කියලා. මිනිස්සු පෝලිං වලට යන කන්න නැති වුණා. බෙහෙත් නැති වුණා. පෝර ටික නැති වුණා. පෝර ටික නැති වුණා. අනේ පෝර නැති ඇමති කෑ ගන්නවා. පෝර ටික නැති වුණා. මිනිස්සු එන්න කුපිත වුණා. ඒවයි ප්‍රතිඵල තමයි මේ ලැබුණේ. නැතිනම් තමුන් නාසයට අපි කියනවා කරුණා කළා. මේව මේ වගේ දේවල් තමුන් නාසය කරන්න එපා. දැන්වත් මේවට පිළිතුරු දෙන්න අපි පක්ෂයක් විදියට අපි කිව්වා මේ වැරදි කරපු ජනාධිපති ඉන්නකම් අපි ඒවක් කීම බාර ගන්න නැහැ. නමුත් අපි කිව්වා මේ රටේ ජනතාව වෙනුවෙන් හොඳ යමක් කරොත් අපි ඒකට සමග ජන බලවේගයේ විදිහට අපි සහයෝගය දෙනවා
කියලා. අවසන් කරලා
අපි ඊයේ හිතුවා තමුන්නාසලා කියන සර්වපාක්ෂික තමුන්නාසලා කියන සියලු දෙනාම එක්කව වෙලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ගැන අපි ඊයේ යෝජනා කර අපේ රෝහිණී කුමාරි කවිරත්න මැතිතුමිය නියෝජ්‍ය කතානායක විදියට මොනා තමුන්නාසලාගේ මඩාරංචි ජනාධිපතිවරයා කියලා තියෙනවා. ඔව් මේක දෙන්න නිතරගේ අගමැතිතුමාගේ බලයක් නැති විත්ති අපි දැක්කේ එහෙමයි.
අවසන් කරන ගරු
මහත්මයා අගමැතිතුමා බලයක් නැතුව තමුන්නාසලාගේ ආපහු අර හස්සේ ඇවිල්ලා තමුන්නාසලා අතරමඟ තමුන්නාස විනාශ කරා. මං කුරුල්ල ගැන කියන්නේ එකසිය නමයි බෞද්ධරේ නෑ. අපි කියනවා දැන්වත් කෑකෝණු ගහ දැන්වත් මේවා පිළියරන් දැන්වත් තමුන්නාසල දනුවන් දුන්නා කරුණා කළා මේ රට ගොඩ ගැනීමේ වැඩ පිළිවෙල කරන්න හොඳින් හිතලා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී කියලා මම ඉල්ලා සිටිනවා.
බවන් සිටි ගරු මන්තුමනි ගරු ගාමිණී ලොකුගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්
තියෙනවා. මොකටම නියෝජ්‍ය කතා ඔබතුමා පත්වීම ගැන ඔබතුමාට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා.
බෞමික සත්‍ය කරමැති.
ඒ වගේම ඉතාම දුෂ්ට විදියට මරණයට පත් කරපු අමරකීර්ති මන්ත්‍රීතුමා පිළිබඳව අපේ ගෞරවයත් ශෝකයත් ප්‍රකාශ කරනවා. ඒ වගේම අද මේ රටේ දීච්ච විශාලම තර්ජන එල්ටිචි තර්ජනය රට බේරාගත්ත දවස. ඒ නිසා අපි ඒක සම්බන්ධ වෙච්ච සීල් දිනාටම අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම කතා කරන්න ගත්තේ ගියසුමානේ මෙච්ච සිද්ධියේදී මගේ ගේ සම්පූර්ණයෙන්ම ගිලි තිබ්බා. මගේ අයියගේ ගේ සම්පූර්ණයෙන්ම ගිලි තිබ්බා. මගේ නංගිගේ ගේ සම්පූර්ණයෙන්ම ගිලි තිබ්බා. මට ඒ ගැන මට දුකක් නැහැ. සෑම සිද්ධියක්ම කරේ ජනතා පිරිකුත්තුමේ නායකව කියන එක මම කියන්න කැමතියි. ඒ හින්දා සංවිධාන වෙලා ඇවිල්ලා ඒ කටයුත්ත කරේ. මට තියෙන දුක මේ සිද්ධිය වෙනවයි කියන ආරංචි වුණා. මම ආරක්ෂක ලේකම්තුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වා. හමුදාපතිතුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වා. පොලිස්පතිතුමාට කිව්වා. පළාතේ පොලිස්පතිතුමාට කිව්වා. මට කිව්වා බය වෙන්න එපා අමතුමා යන්න. අපි ඒක ආරක්ෂා කරන 25ක් 30ක් රාළහාමිල ඉන්නවා. බැලුවම රාළහාමිල 25ක් 30ක් හිටිය එක්කෙනෙක්වත් තුවක්කුවක් නැතුව අර මිනිස්සුන්ගේ ගේ දාලා ගියා. සම්පූර්ණයෙන්ම ගිනි තිබ්බා. ඉතින් මේ රටේ නීතියක් තියෙන්න ඕන එකයි මම කියන්නේ. මගේ ගේ ගිනි තිබ්බ ප්‍රශ්නට වඩා අහිංසක මිනිස්සු දහස් ගාණක් ගෙවගෙන තිබ්බ. කස්බාව නගර සභාවේ නගරතුමා බවිතුමාගේ ආගේ මස්සිනාගේ ගෙවල් දෙකම ගිනි තිබ්බා. බොරලස්කමේ නගර සභාවතුමාගේ ගේ ගිනි තිබ්බා. ඒ වගේම පණ්ඩිතරත්න මන්ත්‍රීතුමාගේ ගේ මේ වගේ පොඩි කුඩා ගෙවල් 20ක් විතර ගිනි තියලා තියෙනවා. එයා යමක් හම්බ කරපු මිනිස්සු මේ තමන්ගේ ජීවිතය හම්බ කරගත්තු උදවි. අද මේ කාරණා පිළිබඳව මට මතක් වෙනකොට මට අද මතක් වෙනවා මේ වගේ ප්‍රසිද්ධියක් වුණා. එදා පීස් ඇකෝඩ් එක අත්සන් කරනකොට අපේ කථානායක හිටපු මහින්ද කථානායකතුමාගේ දා මාතර ජනතා යුතුයෙන් අලුබත් කරා. ඒ වගේම එදා ගෙදර ගමන් කරමින් හිටපු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනදාස වීරසිංහ මැතිතුමාව අරංග ඇඹිලි පිටියේදී නවත්තල ඝාතනය කරා. ඒ වගේම තවත් විශාල පිරිසක් තන්තන්වල ඝාතනය කරා. එදා ඒ සියල්ලම කරේ ජනතා විමුක්ති පෙරමුණ විවිධ රංගවලින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, වෘත්තීය සමිති නායකයෝ 300කට වැඩිය ඝාතනය කරා. අදත් ඒ ගමනට තමයි ජනතාව විතුර ලෑස්ති වෙන්නේ. පෙරටුගාමිත් එකතුලා රට පුරා සංවිධානය කරගෙන අද ගමක දේශපාලනය කරන නායකයෙක් ඉන්නවා නම් ඒ නායකයා මෙල්ල කරන්න මේ කටයුත්ත කරන්නේ. එහෙනම් මම රජයට කියන්නේ මේවා පිළිබඳ දැම්ම හොයල බල්ලා ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න නැත්තම් මහා විනාශයක් වෙනවා කියලා. එදා මම දන්නවා එක්සත් ජාතික පක්ෂය හිටිය බොහොම ආරක්ෂා සබ්බයි ගෙදර ඉන්න බය වුණා. ගෙදරට ඇවිල්ලා වෙඩි තියෙන තත්ත්වයට පත් වුණා. අපේ මන්ත්‍රීවරු ඝාතනය කරා. අපරාධ හිටියා මන්ත්‍රීවරයෙක් මට අද වගේ මතකයි. එතුමා පන්සල් ගිහිල්ලෙනකොට වෙඩි තියලා මැලුවේ ඩීඑස් සිල්වා. ඩීඑස් ඒ වගේම කුලියපිටි හිටිය මන්ත්‍රී අපේ නයනල් ජයතික පන්සල් ගිහිල්ලෙනකොට වෙඩි තියලා මැරුවා. ඒ වගේ සියගණක් අපේ මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 15කට වඩා ඝාතනය කරා. තමුන්නාන්සලගේ ඩීඑම් ධර්මදාස මහත්මයාත් බොහොම අවස්ථා කීපයක බොහොම අමාරු වුණේ. පර්සි සමරවීර මහත්මයා ගෙදරට ගිහිල්ලා වෙඩි තියලා කකුලත් එක්කම අසාධ්‍ය තත්වයට පත් වුණා. ඉන්ද රට පුරා හිටිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු වෘත්තීය සමිති නායකව හිටිය ඔක්කොම බයි. තමුන්නාසලත් අද බිහිලු කරාට මේ කැරල්ල මේ විදිහට නවතින්නේ නැහැ. මේකට යම් කිසි ධම්ම ප්‍රතිකර්මයක් කළා මේක මෙල්ල කරන්න වැඩපිළිවෙලක් අතින් නොකරොත් රටම මේ භයානක තත්ත්වයට පත් වෙනවා. ඒ හින්ද ඒ ගැන ක්‍රියා කරන්න කියන එකයි මම කියන්නේ. මොකද අද අපේ හමුදාව පොලිසිය අක්‍රිය වෙලා තියෙන කියන කටයුත්තක් කෙරෙන්නේ නැහැ. ඒ හින්ද අද යුද හමුදාව පොලිසිය ත්‍රිවිධ හමුදාව රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට ඇතුළත් වෙන්න ඕනේ. එහෙම නුනොත් හුඟක් දේශපාලකින් අදහෙට අද නැති වුණත් තව ඉදිරියට මීට මේ භයානක ප්‍රතිඵල එන්න පුළුවන් කියන එක මම දැක්කා. එදා මම මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. එදා මම දැක්කා එදා තමුන්නාසලකින් ඉදිරිපත් වෙච්ච අප කවිරත්න ඕනගේ මහත්තයා පාර්ලිමේන්තුවේ හිටියා, තාත්තා පාර්ලිමේන්තුවේ හිටියා. අද වගේ මතක ඒ තාත්තගේ ගෙයක් තිබුණා විශ්වවිද්‍යාලයේ
තමිනීතු දෙකක කාලයක් තිබුණ ගරු මැත්තමනේ
උඩ කන්ද පාරේ. මට අද වගේ මතකයි ගේ කිරිතිය එක්ක තාත්තා නැත්තම් බාප්පව ඝාතනය කරා. ඒ වගේ රට පුරා එක්සත් ජාතික පක්ෂය වගේම විවිධ දේශපාලන එතකොට වැල්ලතොට පන්නාසිය නායක හාමුදුරුවෝ ඒක වෘත්ති සමිත නායකයෙක් හැටියට හිටපු විශාල පිරිසක් ඝාතනය කරා. ඒ හිඳ හැම එකකටම මූලික ආරම්භයක තමයි මේ කියන්නේ. මම තමුන්නාසලට කියන්න කැමති මේ අද අපි විහිළුවට කතා කරාට ගෝල් පේස් පිටියට මේ ඔක්කොම චෝදනා ඉදිරිපත් කරාට අවසානයේ රට පුරා ඇති නැත්තම් මේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ගේකේත ගේරි හිටියන්නේ කිසි කෙනෙක් මම හිතන්නේ යනවායි කියලා. මම පුදුම වුණා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ගේකේ ගිරියන් තිබ්බයි කිව්වා. ඒකම වෙල්ගම් මැතිතුමා කොට්ටාවෙන් බහිනකොට එතුමා වල්ල ගහලා තාපොඩ මරණ යන්තම් එතුමා ස්පිරිතාලයට ගිහිල්ලා බේරුණේ. ඒ වගේ විමල් වීරවංශ මහත්තයාගේ ඒකට දේශපාලනයක් නැහැ. ඒකට ජනතා විමුක්තිය තමයි සංවිධානය කළේ. ගෙවල් බිඳ ගිනි තිබ්බේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේ කුණා ඒගොල්ලෝ නැති හැම දේශපාලන නායකයෙක්ම බාල්දු කරන්න. නැත්තම් කිසිම දවසක තමුන්නාසලා හිතනවාද දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ ගිනි තියන්න යනවා කියලා. ඒකත් ගිනි තියන්න ගියා. ඒ පිලිප් ගුණවර්ධන මහත්තයා හිටපු මහගේ ඒක දන්නවා. මේ රටේ කිසිම දේශපාලන මක්සෙක් මොන දේශපාලන අදහසක් තිබ්බත් දිනේෂ් ගුණවර්ධන මහත්තයා වගේ නායකයෙක්ගේ ගිනි තියන්න යන්නේ. නමුත් මේ ජනතා විමුක්ති පෙරම දුෂ්ට පක්ෂයක් හැටියට ක්‍රූර පක්ෂයක් හැටියට ඒකට නායකත්වය. අපි අද හිතනවා නම් මේ ජනතා විමුක්ති පෙරම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ඒ පිරුවටේ විසක් ඇතුළත ඒක නෑ. ගංවල හැම තැනම සංවිධාන හදලා යම්කිසි ප්‍රශ්නයක් වුණොත් ගංවල ඉන්න එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා ජනතා පක්ෂය වෙන්න පුළුවන්, පෝට්ටුවේ වෙන්න පුළුවන්, සියලු දෙනා ඝාතනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක ඒගොල්ලෝ ඉන්නවයි කියන එක මම මෙතුමෙත්තේ කියන්න කැමති. එහෙනම් මම රජයට කියන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මැදිහත් වෙලා මේ වගේ ත්‍රස්තවාදය අවසන් කරන්න අවශ්‍ය කටයුතු සංවිධානය කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතුමනි. ඊළඟට ගරු මනෝ ගණේෂන් මැතුමා ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක්. ඔබතුමාට සලකපු විදිය තමයි සංවිධායකතුමා.
මම කතා කරලා හිටියේ 1948 සිට. මම ආගෙන හිටියේ අපේ රමේෂ් පතිරණ ඇමැත්තුමාගේ කතාව. ඒවාගේ දුකෙන් ආගෙන හිටිය අපේ ගම් ලොකුගේ ඇමැත්තුමාගේ කතාව. මට දන්නවා මොකද අපේ මට වුණේ කියලා අපේ දිනේෂ් ගුණවර්ධන මගේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ සහෝදර ඇමැත්තුමාගේ නිවසට. මතම කනගාටු වෙනවා. දුක වෙනවා. කිසිසේත්ම මේ ප්‍රචණ්ඩත්වයට අපි අනුමති කරන්නේ නැහැ. දැන් කතාවේ මට දැනගෙන ගියා මේ පිටපිට පුන පුන ඔයගලන් කිව්වා මෙතන මේ පොලිසිය අක්‍රිය වුණා කියලා. අම්දා අක්‍රිය වුණා කියලා. පොලිස්පති කිව්වේ ගැව්වේ නැහැ කියලා. අර ඩීඓජී කාර්යයක ඉන්නවනේ අතට අරන් తీරවනේ එමිනියා කිව්වේ ගැව්වේ නැහැ කියලා. ඉතින් කොතනද වැරදිලා තියෙන මේක? අපිට මේනේ ආණ්ඩුව ඉන්නේ. කවුද ආණ්ඩුව ඉන්නේ? ඔබලගේ ජනාධිපතිවරයා. ඔබලගේ අගමැතිවරයා. ඒ වෙලාව හිටියා දන්නේ නැහැ අපිට. ඔබලගේ ඇමති මණ්ඩලයේ තිබුණාද දන්නේ නැහැ මට. ජනාධිපතිලා බංකරේ ඉන්නවා. දැනුත් බංකරේ ඉන්නවා කියලා දන්නවා. මොකද වෙලා තියෙන්නේ මේකෙන්? ඉතින් මෙතන වෙලා තියෙන්නේ අපරාධය වැරදි අක්‍රීයභාවය පාණ්ඩුවතර තියෙන්නේ. ඉතාලම කනගාටු වෙනවා. මේ දැන් දිනේෂ් ගුණවර්ධනගේ මහත්මයාගේ පියා රට පිළිගත්ත පියෙක්. ඔබතුමාගේ රමේෂ් පතිරණ, රිචඩ් පතිරණ මහත්මයා. මම දැන් ඔබතුමාගේ මහගෙදරද කිරිතිබ කියලා මට දන්නේ නැහැ. අනේ හරි දුකයි මට. ඇත්තම දුකයි. ඉතින් මේවා අපි අනුමති කරන්නේ නැහැ. අපි සමග ජනපද සම්දාන වෙන්න පුළුවන්. දමිල ප්‍රති සම්දාන වෙන්න පුළුවන්. අපි කවුරුත් නීති රාම උතර සිටගෙන වැඩ කරන අය. ඉතින් පිට යන්න කැමති නැහැ අපිට. පාර්ලිමේන්තුවේ පිට ගිහලා ආණ්ඩුව කදලා උත්සාහ කරන්නේ නැහැ අපි. මේ අර පුටුවේ වාඩි වෙලා ඉන්න ඔබතුමාගේ ප්‍රධාන අයිතිකරු කතානායක ඉදපඩ පිටුණාම කිව්වා පක්ෂ නායක රැස්වෙ මෙරි. ඒක වග බලකරන කියලා. වෙනතරට යන්න බෑ අපිට. නමුත් මම කියන්න කැමති කණගාටුකින් වරි කියන්න කැමති මේ ප්‍රචණ්ඩත්වය මේ මිනිමැරීම් මේ ගිනි තැබීම් අපිට නම් මට නම් අලුත් දෙයක් නැහැ. 83 අවලක් දෙවලක් සිටි වල නගරේ මගේ අපේ ගෙවල් දෙකක් ගිනි තිබ්බා හැමතුමා. දෙවල ගිනි තිබ්බා. පිටකොටුවේ අපේ වැළඳපොළ ගිනි තිබ්බා. ඇත්තටම ගිනි තිබ්බා. මම ඉපදෙන ඉස්සර 58 ගිනි තිබ්බා. අපි වත්ත රුවන්වැල් පත්ත ගිනි තිබ්බා. ඉතින් මගේ ඥාති කිපදෙන මරලා දාලා තිනවා. 80 පසුව මගේ තාත්තා මගේ පියා තාත්තා නළුවෙක් ප්‍රසිද්ධ නළුවෙක් පීපී ගණේෂ නාගන්. එතුමා පසුව කඩ වැටෙනවා. තවරුදු 25 ජීවත් වෙන්න සත්‍ය තිබුච්ච මිනිහා මහත්මයා ඊපස්සේ අබුදු කිපෙන් මැරලා ගියා.
මිනිත්තු දෙකක්
තුනක් ඒක උනේ. ඉතින් මේක මේ නිසා මේ ප්‍රචණ්ඩ පද පටන් ගන්න කියලා බලන්න. මේ ප්‍රචණ්ඩත්ව කියලා කතා කරනකොට කියනවා අද බලන්න. දැන් මේ 18 වෙනි දිනේ යුද්ධය 2009 කරපු අවසන් වුණ කාලේ පරිච්ඡේදය. තෝක්කු අරගෙන අවියාද අරගෙන ඇවිල්ලා සටන් කරපු අය ගැන කතා කරන්නේ නැහැ. එයා ගොඩේ තිටියනේ. උතර තිටියනේ. අපි කියනවා ඔබ ඔක්ලේ යම්කිසි කට්ටයක් කණ්ඩායම් කියන්න පුළුවන් ත්‍රස්වාද කියලා. දෙමළ ජනයාගේ ඇස් දෙකේ ඒගොල්ලන් වීරය වෙන්න පුළුවන්. දකුණේ තේම තමයි හිටියේ. ත්‍රස්වාද වෙන්න පුළුවන්. සමහර අය වීරය ගැන කියන්න පුළුවන්. ඒක ප්‍රශ්න ඒක කතා කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජනයා වන්නේ යුද්ධේ මේ කාල පරිච්ඡේදය අවුරුදු කීපට පෙර ලක්ෂගණන් මරුණා. ඉන්ඩිස්ක්‍රිමිනේටින් ෂෙලින් වුණා. ඉන්ඩිස්ක්‍රිමිනේටින් එයා බෝම්බින් වුණා. මරුණා මිනිස්සු. ඇත්ත ඒකනේ. ඒකන අද මේ අවස්ථාවේදී මේ අරගල භූමියේ වෝල් පේස් පුට්ටරියේ අපේ තරුණයෝ සිංහල තරුණයෝ එක එන කතා කරනවා සතුරු වෙනවා. වෙනස ඒකයි දැනගන්න. වෙනස ඒක දැනගන්න ඒක. වෙනස. ඇත්ත ඒකයි. අර ඕනේ ඒක දැනගන්න ඕනේ ඒක. ඒ වෙනස ඕන අපිට. එහෙනම් වෙනස ප්‍රගතිශීල වෙනසක් වෙන්න ඕන අපිට බලාපොරොත්තු වෙන එකෙන්. මම සතුරු වෙන්නේ නැහැ. සතුරු වෙන්නේ නැ කිසි දෙයක්. සතුරු වෙන්නේ නැහැ. ප්‍රචණ්ඩත්වය ඒක නැව සතුරු වෙන්නේ නැහැ. නමුත් මේක වුණා මේ රටේ. 53 අපි පළවෙනි දේශපාලන ඝාතනය කොයිද උනේ? කවදා වුණේ යෝජනා කතා නම් කිතුමා? එස්ටඩිය බණ්ඩාරනායක මහත්මයා මරාදමේ කවුද? ආමුදුරගෙන මැරුවේ. මරණකොට සිවුරු දාලා හිටියා. පස්සේ සිවුරු අයින් කරා. මොකද ආමුදුරගෙන මැරුවේ. ඒ නිසා මේ රටේ මම කියන්න කැමති කරුණා කරලා මේ රටේ උදා වෙන වෙනස නිරාගික වෙනසක් වෙන්න ඕන. සෙක්‍රටරිස් වෙන්න ඕන. ආගමටි අයින් කරන්න ඕන අපි. දේශපාලන සිට අපි. ආගම තමයි වෙනස් කරේ අපි. අපි අමාරු දැම්මේ. ආමුදුරවරුන්ට මුස්ලිම් වාසියට කියන්න පන්සල් වල යන්න කියන්න.
අවසන් කරන්න
කොවිල් වලට. ඉමාම් වල යන්න කිය පල්ලි වලට. ඒවගේ පියතුමුණට යන්න බෝ ඒගොල්ලගේ දේවස්ථාන වලට ආගම අයින් කරන්න දේශපාලන විසින්. ඒක තමයි උත්තරය. ප්‍රචණ්ඩත් අයින් කරන්න ඕන නම් නැති කරන්න ඕන නම් වෙනස් කරන්න ඕන නම් ආගම අයින් කරන්න දේශපාලනේ. ආගමික දා මේ ඒක මන්ත්‍රීවරු මෙතන ඉන්නවා ඉතුරු වෙලා ඉන්නවා. මේ ඉන්න මන්ත්‍රීවරු දැන් මෙතන නැහැ. ශ්‍රී ලංක ශිමේ සෙකියුලර් ස්ටේට් එකකට උත්තරය මේක. ශ්‍රී ලංක නිරාගිරි රටක් වෙන්න ඕන. බෞද්ධ
ආගම අවසන් කරන්න ගරු මන්ත්‍රීවරයා. මිනිත්තු දෙකක් වෙන්න ඉතුරු
තියෙනවා. බෞද්ධ ආගම කියන්නේ ඇත්ත මට දන්න හැටියට මට නිවැරදි කරන්න යමත්තුමා. ඒක ආගමක් නෙවෙයි ඒක. දර්ශනයක් ඒක. දර්ශනයක්. දර්ශනයක්. බෞද්ධකම කියන්නේ දර්ශනයක් ඒක. ඒක ආගම කරගෙන, පටු කරගෙන, කුඩු කරගෙන, දේශපාලන කරගෙන දැක්කනේ අපි. දැක්කනේ අපි ගිය මැතිවරණ කාලේදී කැරලික එක දෙකට කැඩනලු ඩෝන්ගේ සද්දයක් ආවලු නාගරාජ ආවලු කිව්වලු රජිතව ගෙනවා කියලා කිව්වලු මොන බොරුවද මේක මොන විරුවද මේක ඔය ස්වාමීන් වහන්සේ දැන් කැලණි විශ්වවිද්‍යාලයේ කුලපතිල මට දන්නේ ලැජ්ජයි මේක ලැජ්ජයි මේක අපේ ආගමට කියන්නේ එහෙම තමයි අපි ගුරුකලටත් කියන්නේ එහෙම තමයි කෝවිල වලට
කරවන්තුමා කාලය අවසන්
ගෙහෙගලන් ගිලා ආගමික සාන ඉන්න ඕන
අවසන් කරන්න ගරුමන්
ඒකයි ඒකයි ඕන
බොහොම සිතේ උතුම්
කියන්න පෙන්නන්නේ අදන්නේ ජෝජ් කතරන් ඉත පොඩක් කියන පුතේ ඊතමනේ පත්තුනේ පොඩක් ඉන්න බඩේ
බාවු මේ වෙදව හත්නට වෙලා වැඩි වෙන්නේ
පොඩක් ඉන්න මේක තමයි
වැරදි වැඩිපුර වෙලා විනාඩි 3ක් කරගෙන
අපි බලන්න ඕන මූලිකයේද මොකද කියලා බලන්න ඕන ප්‍රචණ්ඩත් එක්කගෙන මේ මෙගල මෙතන වෙනකොට අපි මේ අපි බැනලා අපිට වෙන රේගලම් බැනලා දුක බෙදාගෙන වෙලා වැඩක් නැහැ මේක මූලිකයේද මොකද බලන්න ඕන මූලික හේතුව මේ රටේ ආගම ඕනට වැඩිය ඔලුවට ගත්තා අපි බෞද්ධ ආගම Hindu ආගම ඉස්ලාම ආගම කතෝලික ආගම ඔක්කොම ආගම ස්ථාන වලට බාර දීලා ආගම නායකවරුන්ට කියන්නේ වැදලා කියන්නම් කරුණාකර යන්න පන්සල වලට යන්න කෝවිල් වලට යන්න පල්ලි වලට කියලා දේශනා කරන්න කැමතිය කියලා දේශනා ලබා ගන්න පුළුවන් ප්‍රශ්න
බොහොම සුති කරුමැතුමා මට වඩා වෙලාවක් දෙන්න බෑ පුතා
බොහොම සුති කතා කරන්න
බොහොම සුති නෑ ඔබතුමාගේ කණ්ඩායමනේ එක තීන්දුව කර ගන්න ඕන කරුමැතුමා හරි බොහොම සිතේ නෑ කිරියල්ල මැතුමා ඔබතුමා දැන් ඔය වගේ වෙලා ගොඩක් දුන්නා නමුත් ඔබතුමාලා පක්ෂේ තව එක මන්ත්‍රීවරයෙක් ඉන්නේ එතකොට එතුමටත් විනාඩි 4යි තියෙන්නේ එතකොට ඕ
ඒක දිරෝ don't worry
හරි හරි මනෝගණේෂන් මැතුමා එනම් මම හෙටේ කාලේ කළමනා කරන ලැබලා දෙන්න හරි
දෙබිටස කතා කරන්න බෑනේ මෙතනම කියන්න ඕනේ තව එකක් කියන්න ඕනේ දැන් අපේ අමරකීර්ති මන්ත්‍රීවරයා ඝාතනය වුණා ඇමතිතුමා මන්ත්‍රීවරයා ඊටාම ප්‍රියදවාණි මහත්මයෙක් අයින්සක මහත්මයෙක් එයා එතුමාගේ ඝාතනයේ වෙච්ච අවස්ථාවේදී අපි රූපවාහිනිය වල දැක්කා කොහොමද උනේ කියලා අනේ වාහන වල නැගලා වඳුරු වාගේ නැගලා මොනව කරාද නැමට ඒක වැරදි වැඩ මේවා අනුමත කරන්න බෑ මේක තවත් දේශපාලකෙම මෙය ගියා ගාල මරුවා එතෙමල ගාල මරලා තියෙන්නේ ඒ තුමා සමග ඒතු ආරස නිලධාරියෙක් මිගියා මට ඒක මතක වෙනවා මොකද මෙතන හිටියා කොතරක් එතුමනි TNA මන්ත්‍රීවරයෙක් හිටියා මගේ මිත්‍රයා නඩරාජ රවිරාජ් මෙතන හිටියා දැන් ඉන්න TNA මන්ත්‍රීවරුන් දන්නේ නැහැ ඒක දැන් ඉන්න TNA මන්ත්‍රීවරු කොහොම අලුත් අය අපි පරණ අය මම 2001 ඉඳලා පාර්ලිමේන්තේ ඉන්න අය ඇත්ත ඒකයි එයා මරුවා එයා TNA වුණාට කොළඹ මන්ත්‍රීවරයෙක් වගේ හිටියේ මම එක්ක මගේ මිත්‍රයෙක් ළඟම මන්ත්‍රී මිත්‍රයෙක් අපි දෙන්න එකතු වෙලා තමයි 2005 සිට 2010 දක්වා කොළඹ සිදු වෙච්ච සුදුවෙන් බැරගම්ඩි බෙරිදව සටන් කරේ එක්සා ජුඩිෂල් කිලිංස් ඉන්පෝස් ඇබ්ඩක්ෂන්ස් මරුවා කොළඹ නගර සිවිල් සට පමණක් අපතුමා 550ක් 500 උපහැරගෙන ගියා
කොහොමද
බැරගෙන ගියේ
කොහොමද
දන්නවද බර බලා දෙන්න ඒ පන්සිය බැරගෙන 550 දෙනකින් 20 දෙනෙක්ගේ බලසිරද අපි ලබා ගන්න පුළුවන් වුණා. ඊතරේ බලසිර දෙමුන්නේ නැහැ. මරලා දැම්මා මුදට. මරලා දැම්මා බේරලේකට. මරලා දැම්මා අර අර අතර මේ ඈ ප්‍රවට දැම්මා. මරලා දැම්මා. වුණා. ඒක විතර සටන් කරා අපි. මාව තුන්සරේ මන උත්සාහ කරා. ඒකසර කළුතරේ. තවසර රාගමේ. තවසර දෙවට කොටේ මම බේරුණා. කවිරායි බේරන්න බැරි වුණා මරුණා. මරලා දැම්මා. එයා තමයි මේ රටේ පළවෙනි වතාවට දෙමළ ජනයාගේ ප්‍රශ්නය කැඩිච්ච සිංහලෙන් හරි සිංහල ජනතාවට කියන පඩම් ගත්ත එක්කෙනා ඒක ඇත්ත ඒක එහෙම කරන්න පඩම් ගත්තා
අවසන් කරන්න
ජනතාවට දෙමළ ජනතාව ප්‍රශ්න කියන්න ඕන ඒ සිංහල ජනතාව ප්‍රශ්න අපි දරා ගන්න ඕන මම පාලිමේ දෙනකොට දෙමළ මම සිංහල මට සිංහල දන්නේ නැහැ මානුවර ඉඳලා මං ආවේ නමුත් සිංහල දැනගෙන මම රීදී නැහැ නමුත් මම දෙමළ සිංහල කෙනෙක්ට කාරණාව අපේ රටේ තියෙන ප්‍රශ්න ටික අපි අවබෝධ කරගන්න ඕන
සංවිධායකතුමා
දෙමළ ජනයාගේ ප්‍රශ්න ඔයගලට කියන්න ඕන ඔයගල ප්‍රශ්න දැනගන්න ඕන එහෙම කරේ ඒ නිසා තමයි ඉතරාවේ ඒ නිසා මේ ප්‍රශ්න වල මූලික හේතුව තමයි තේරුම් අරගන්න දැන් ප්‍රචණ්ඩත්ව නැවෙයි ඇයි මේ උනේ මේ ඔක්කොම මෙරට යුද්ධය පට නිර්මාණය වුණා යුද්ධ ජයග්‍රහණය පසුව
සංවිධායකතුමා
අරවගත්තා
ජාතිපති අරවගත්තා
මම කාරණාව පැහැදිලි කරන්න ඕනේ මොකද මම නැති වෙලාවේ විපක්ෂ නායකතුමා කියලා තිබුණා මේ පහුගිය කාල සීමාවේ ඒ හිරියට සිද්ධ වෙච්ච අයට සහන ලබා දෙන්න මම කටයුතු කරනවා කියලා මට තේරෙන්නේ නැහැ මුලාසනාරුට මන්ත්‍රීතුමනි මේ විපක්ෂ නායකතුමාට සහනේ සාධාරණයේ කියන වචන දෙක තේරුම් කරලා මට දෙන්න වෙලාවක් නැහැ මම පැහැදිලිව මම ප්‍රකාශ කරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පළවෙනි දා ඉඳන් මේ දක්වා වෙච්ච සියලුම කරදර වෙච්ච අයට සාධාරණ ඉටු කරලා දෙන්න මම මූලිකත්වගෙන කටයුතු කරනවායි කියලා. සාධාරණත්වය කියන්නේ අධිකරණ ඒගොල්ලන්ට සහයෝගය ඕනි. පොලිසියවල සහයෝගය ඕනි. නැත්තම් මේක වෙනත් පැත්තකට යොමු කරන්න මෙයා උත්සාහ කරන්නේ. තමයි එතකොට මේක වෛරය වපුරන්න මෙතුමා කරන කරපු ප්‍රකාශයක් කියලා මම දකින්නේ. ඒ නිසා අඩුගානේ මේ වෛරය දැන්වත් නවත්තන්න කියන්න. මේ වෛරය නෑ මේ කියපු එක මම දන්නවා. මම වෛරය නතර කරලා අඩුගානේ මේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එකට හිටපු තමන්ගේ නායකයාට ඇවිල්ලා උදව් කරලා මේ රට ගොඩ ගන්න කියන්නේ. මෙව්වා ප්‍රකාශ කරාම ඒකට දාලා තියෙන කමෙන්ට්ස් මම දැක්කා. ඒකයි මම මේ කියන්නේ මේ වගේ වෛරය වපුරලා මේ නැති කරන්න හදන්න එපා. මම කිව්වේ මේ සියලු දෙනාට සාධාරණ ඉටු කරන්න අපි කටයුතු කරනවායි කියන එක.
ගෞරවණීය සිටි කරු විජේදාස රාජපක්ෂ මහත්මයා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තිබුණා.
14ක් තිබුණා ගරු සම්පෝ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාට නව පත්වීම සම්බන්ධයෙන් මගේ සුභාශිෂණය මේ අවස්ථාවේ පුද කරනවා.
ගෞරවණීය සිටි ඔබතුමා.
හැබැයි මම මෙහෙම කරත් ඒ කරන්නේ හදවතේ ලොකු වේදනාවක් තියාගෙන මේ පාර්ලිමේන්තුවේ හිටපු ඉතාමත්ම අහිංසක මන්ත්‍රීවරයෙක් වෙච්ච අමරකීර්ති අතුකොරාල මැතිතුමා ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම මේ ගරු ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස සිය ගණනක් විනාශ කරලා තියෙනවා. දැන් වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා එතුමාට වෙච්ච හානිය ගැන කිව්වා. එතුමාගේ විනාශ කරපු ගේ මේ පාර්ලිමේන්තුවේ සභානායකවරයෙක් විදියට ඉඳලා අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා විදියට කටයුතු කරලා මේ රටට ඉතා විශාල සේවාවක් කරපු රිචඩ් පතිරණ මැතිතුමාගේ නිවස තමයි ඒ ගිනි තිබුවේ. ඒක විශාල සංස්කෘතික වටිනාකමක් තියෙනවා. අද අපිට තියෙන ප්‍රශ්නය තමයි නියෝජ්‍ය කතානායකතුමනි දේශපාලනය කිරීම ජනතා වෙනුවෙන් කැපවීම ජනතා වෙනුවෙන් සේවය කිරීම ගහලා මරන්න තරම් වරදක් නම් ගෙවල් ගිනි තියන්න තරම් වරදක් නම් ඇයි අපි මොකටද මේ රටේ මේ දේශපාලනය කරන්නේ කොහෙද අපිට වැරදිලා තියෙන්නේ හරියටම මීට අවුරුදු 18කට කලින් අද වගේ දවසක මම මුලින්ම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් බවට පත් වෙලා වසර 18ක් තිස්සේ අපේ ජීවිතයේ වැඩි කොටසක් අපි වෙන් කරලා තිබුණේ කැප කරලා තිබුණේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ සහ අපේ තම තමන්ගේ පවුල්වල සුබසිද්ධිය වෙනුවෙන් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ චෝදනා තියෙන කීප දෙනෙක් ඉන්න පුළුවන් අපි දන්නවා එහෙම හැබැයි ඒ කිසිවක් නැතිව සමස්තයක් විදියට දේශපාලඥයෝ මරා දාලා ගෙවල් ගිනි තියලා යම් කිසි දෙයක් කවුරු හරි දිනා ගන්න හදනව නම් ඒ දිනා ගන්න හදන්නේ කවුද කියන එකත් ඒ දිනා ගන්න හදන්නේ මොනවද කියන එක පිළිබඳවත් අපි කල්පනා කරලා බලන්නට ඕන. අද දිනේදී මේ ගැටලු පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනා කතා කරේ අද තියෙන දේශපාලන ගැටලුව අර්බුදයේ පිළිබඳව. හැබැයි අමතක කරන්න එපා මේ දේශපාලන අර්බුදය නිර්මාණය වුණේ අපේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක. ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ නැත්තම් මේ වගේ අරාජික තත්ත්වයකට මේ රටපත් වෙන්න ඉඩ කඩක් තිබෙන්නේ නැහැ. ඒ සම්බන්ධව අපි මතු පිටින් කතා කරා මිසක් අපි රෝගයේ ලක්ෂණ පිළිබඳව කතා කරා මිසක් අපි රෝග නිදානය ගැන කවුරුත් කතා කරේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා 2015 මේ රටේ මේ පාර්ලිමේන්තුවේ හදපු පුංචිම ආණ්ඩුව 47 දෙනෙක් එක්ක අපි මේ රටේ විශාල ප්‍රතිසංස්කරණ රාශියක් කරා 19 සංශෝධනයත් එක්ක. නමුත් 20 සංශෝධනය කියන අවස්ථාවේදී අපි දැක්ක මේක තියෙන බරපතල ඛේදවාචකය. අපි අනතුරු ඇඟෙව්වා මේ සම්මත කරන ඒ සංශෝධන හරහා මේ රටට විශාල අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදා වෙනවයි කියන එක. ඒ එක්කම 3/2 බලයක් දීලා පත් කරගත්ත ආණ්ඩුව ආරම්භයේදී ගත්ත වැරදි තීන්දුව තීරණ නිසා තමයි අද මේ ආර්ථිකය කඩා වැටුනේ. එදා මේ ආණ්ඩුව ඇවිල්ලා මුල්ම පත්වීම ජනාධිපති ලේකම් ධූරයට පීබී ජයසුන්දර මහත්ය පත් කරනකොට කිව්වා මේ වගේ ආර්ථික ඝාතනයක් සිදු කරපු මිනිහෙක් ওই තනතුරට ගැලපෙන්නේ නැහැ කියලා. නිවාඩ් කබ්‍රාල් වගේ බිලියන ගාණක් මේ රටට වංචා කරපු දූෂණය කරපු කබ්‍රාල් වගේ කෙනෙක් මහ බැංකුවේ අධිපතිකමට දානකොට අපි කිව්වා මේ අපරාධ කරන්න එපැයි කියලා. එදා ආණ්ඩු පක්ෂේ සමහර වෙලාවට තමුන්නාන්සේලා හිතුවේ අපි ආණ්ඩුවේ හතුරුයි කියලා. අපිට එදා මේ පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතා කරන්න අපිට වෙලාව දුන්නේ නැහැ. පහුගිය අවුරුද්දටම මට දුන්නේ විනාඩි 10යි කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නියෝජනය කරන මහජන මන්ත්‍රීවරයෙක් විදියට කතා කරන්න. ඇයි හිතුවා අපි මේ අනතුරු අඟවනේවා ආණ්ඩුවට මේ හතුරුකමට කීර් කරනවයි කියලා? නැහැ. අපි දේශපාලනේ කවදාවත් පෞද්ගලික න්‍යාය පත්‍ර ඉලක්ක කරගෙන පලි ගැනීම මත හෝ ලාභ ලබා ගැනීම මත දේශපාලනය කරලා නැහැ කතානායකතුමනි. අපි හැමදාම මේ රටේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් විතරයි අපේ දේශපාලන කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. එදා ගරු ජනාධිපතිතුමා පත් වුණ ගමන්ම මම විශ්වාස කරනවා ඒක පීබී ජයසුන්දර මහත්මයාගේ උපදේශයක් නැත්තම් ජනාධිපතිතුමා කරන්නේ නැදා බදු සහනයක් දුන්නා. ඒ බදු සහනය දුන්න එක නුසුදුසුයි වැරදි කියලා දැන් එතුමාම පිළිගන්නවා. එදා ඒ පීබී ජයසුන්දර ජනාධිපතිතුමා නොමගේ යැව්වේ නැත්තම් ඒ බදු සහනය නොදුන්නා නම් අද අපේ ඒ රුපියල් වලින් එකතු වෙන පහුගිය අවුරුදු දෙකේ බදු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 7ක් අපේ අතේ තියෙනවා භාණ්ඩාගාරේ. අපි ඒක නැති කරගත්ත නිසා බිලියන 2ක් 3ක් අපිට අද හිඟාක කයන්න සිද්ධ වෙලා තියෙනවා. මේ හරහා මතුවෙච්ච ඒ වගේම නිවාඩ් කබ්‍රාල් මහා බැංකුවේදී අපි කිව්වා පහුගිය වාරික ගෙවන්න එපා. මේවා අපි රීස්ට්‍රක්චර් කරලා සැලසුමක් ඇතුව මේක කරන්න යමු කියලා නෑ මට ඕන තරම් ඩොලර් තියෙනවා කියලා ගෙවලා දැම්මා. අන්තිමට භාණ්ඩාගාරයේ 1 ඩොලර් එකක්වත් නෑ කියන තත්ත්වෙට පත් වුණා. ඒක නිසා තමයි මිනිස්සු පෝලිං වල මැරුණේ. අදටත් පෝලිං වල ඉන්නේ. එහෙනම් මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරපු මිනිස්සුයි මේකේ වගකීම ගන්න ඕන. අද මේ මිනිස්සු වෙනුවට අද ගෙවල් ගිනි තියන්නේ දේශපාලච්චින්ගේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ. එදා අපේත් වරදක් තියෙනවා, තමුන්නාන්සලගේත් වරදක් තියෙනවා. ඒ වගේ දූෂිත මිනිස්සු පත් කරනකොට ජේෂ්ඨ අමාත්‍යවරු විදියට අධ්‍යක්ෂ ඇති අය විදියට තමුන්නාන්සලාට තිබුණා මේවට විරුද්ධ වෙලා මේව වළක්ව ගන්න. ඒ වළක්ව ගත්තේ නැති එකේ ප්‍රතිවිපාක තමයි අද අපි මේ අත්විඳින්නේ.
කමිනීත්තු දෙකක
නිදහස් අරගලය, සාමකාමී අරගලය කියන එක පටන් ගන්නකොට මම කතානායකතුමනි පැහැදිලිව කිව්වා ලෝකේ සාමකාමී අරගල කියලා ජාතියක් නැහැ. ඕනෑම අරගලයක් ආරම්භයේදී සාමකාමී තමයි. හැබැයි අවසන් වෙන්නේ ලේ විලකින් කියලා. සාමකාමී අරගල හරි භයානකයි, නායකත්වයක් නැති සාමකාමී අරගල. මොන පැත්තට ගමන් කරනවද දන්නේ නැහැ. කැප්ටන් කෙනෙක් නැති නැවක් යන විදියට තමයි මූදේක පාවෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී ඒවයි ප්‍රතිලාභ ගන්න බලාගෙන ඉන්න සටකපට කණ්ඩායම් ඕන තරම් ඉන්නවා. ඒ මේ දේශපාලන ක්‍රමයේ අරහ බලය ගන්න බැරි උදවිය ඒ ක්‍රම හරහ බලය ගන්න උත්සාහ දරන අවස්ථාවල් තියෙනවා. ඒක නිසා එදා ඒ ගෝල් ෆේස් එකට ඒ අරගලේ හිටපු ජනතාවට පහර දෙන්න කියපු කණ්ඩායමුත් වැරදි. ඒගොල්ල අපරාධකාරයෝ. ඒගොල්ලන්ට විරුද්ධ නීති ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම මේ මිනි මරපු ගෙවල් ගිනි තියපු ඒ අපරාධකාරීන්ටත් ඒ වගේම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතියේ ආධිපත්‍ය නැති රටක ඔබතුමාගේ ජීවිතය ගැනවත් මගේ ජීවිතය ගැනවත් කිසි සහතිකයක් දෙන්න කාටවත් බෑ. ඒ නිසා රටක ආණ්ඩුවක් තියෙනවා නම් ඒ ආණ්ඩුවේ මූලික වගකීම තමයි නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීම. අපි ඒක නිසා තමයි 22 වෙනි සංශෝධනය මේ අවස්ථාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම රමේෂ් පතිරණකරු ඇමතුමා කිව්වා මේ 225 එපා කියනවා. මොකද පාර්ලිමේන්තුව දිහා බලපුවම ඒක හරි අවලස්සනයි. ඒකේ විනයක් නැහැ. ඔබතුමාලා ඒ ප්‍රධාන පුටුවේ ඉඳගෙන උත්සාහ කරාට තාම ඒක සාර්ථක වෙලා නැහැ. මේ පාර්ලිමේන්තුවේ කුඩා කණ්ඩායමක් තමයි මං හරි කනගාටු වෙනවා. පහුගිය මැතිවරණයේදී හුඟක් බලාපොරොත්තු තියාගෙන උගත් වැදගත් තරුණ කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට ඇතුළු වුණා. ඒ උදවියගේ අනාගතය විනාශ කරලා තියෙනවද? කවුද මේ විනාශ කරේ? ඒක නිසා තමයි අපි කිව්වේ 20 වෙනි සංශෝධනයේදී දිත්ත පුරවැසියන්ට මේ පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ දිත්ත පුරවැසියට මේ රට ගැන කිසි වමනාවක් නැහැ. අපේ රටේ ජනතාවගේ ජීවිතවලට වටිනාකමක් දෙන්න ඔහුට උවමනාවක් නැහැ. අද බලන්න ඔහු අනුගමනය කරපු අපේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිබත් කරලා තියෙනවා. ඔහු නිරුපද්‍රිතව රහසිගතව අපාර්ට්මන්ට් වල හැංගිලා ඉන්නවා. අන්තිමට කවුද මේවයි දැන් අද දඬුවමට ලක් වෙලා තියෙන්නේ? මේ මන්ත්‍රීතුමන්ලා නොමග යවලා මේ මන්ත්‍රීතුමන්ලා මේ පාර්ලිමේන්තුවේ වැරදි විදියට හැසිරෙන්න කෑ ගහන්න හූ කියන්න පොළඹවලා තමුන්නාන්සලගේ ගෞරවය නැති කරුවේ ඒ දිත්වපුර වැසියා බැසිල් රාජපක්ෂ මහත්තයා. මං තමුන්නාන්සලට මේ තාත්ත කෙනෙක් වගේ කියන්නේ. මගේ පරම්පරාවේ අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කීප දෙනෙක්. අපි මේ පාර්ලිමේන්තු වාරෙන් පස්සේ අපිට මේ දේශපාලනය කරන්න ඌමනාවක්
නැහැ.
අපිට කරන්න විනාඩියක් දෙන්න ගන්න. අපිට එහෙම දිගින් දිගට දේශපාලන බලය එල්ලිලා ඉන්න ඌමනාවක් නැහැ. හැබැයි මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන යන්න මේ තරුණ මන්ත්‍රීවරුන්ට තරුණ දේශපාලඥයන්ට පාරේ ඉන්න තරුණයන්ට අපි අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒක නිසා මේ එක දේශපාලඥයෙක් තමුන්නාන්සලට දෙන උපදෙස් අනුව තමුන්නාන්සල තවදුරටත් අමාරුවේ වැටෙන්න එපා. ඒ දිත්තපුර වැසියා නැති කරේ ඔබගේ අනාගතය. ඒ දිත්තපුර වැසියා නැති කරේ මේ රටේ අනාගතය. අපි කාගෙත් අනාගතය. ඒක නිසා අපි 22 වෙනි සංශෝධනයෙන් ඉල්ලලා තියෙනවා ගරු ප්‍රසන්න රණතුංග ගරු ඇමතිතුමනි, මේ සංශෝධනය අපි කරලා නැවතත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා මේ එකිනෙකාට ගහමරා ගන්න කුලල් කා ගන්න දේශපාලනය නතර කරලා කරුණා කරලා අපි ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට අපි ප්‍රවේශ වෙමු. අපි කාගෙත් අරමුණ ජනතාවට සේවය කරන්න නම් එහෙමනම් අපිට මේ දේශපාලන පක්ෂවලට බෙදලා ගහබැනගෙන ඒ සේවය අපිට කරන්න බෑ. අද ලෝකේ හැම දියුණු රටක්ම දියුණු වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රමයේ සාර්ථක නිසා. ඒ පක්ෂ අසාර්ථක රටවල් හැම එකක්මද වැටිලා තියෙනවා. අද අපේ රටේ මෙතන දේශපාලන පක්ෂ නායකයෝ හිටියට මම බය නැහැ කියන්න. මේ රටේ අද අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන කිසිම දේශපාලන පක්ෂයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ නැහැ. ඒක නිසා තමයි පක්ෂ විනාශ
වුනේ.
ඒක නිසා තමයි රට විනාශ වුනේ. ඒක නිසා තමයි අපේ දරුවන්ට අනාගතයක් නැතුව ගියේ. ඒක නිසා මේක මම කරන ආයාචනයක්. මේ සියලු වැඩිහිටි තරුණ අපේ දේශපාලන මහජන නියෝජිතයන්ගෙන් කරුණා කරලා මේ ගහබැන ගැනීම මේ අවලාද දේශපාලනට තිතක් තියලා සාමකාමී ලෙස මේ රට හදන්න එකතු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා අපේ අනාගත පරම්පරාව ආරක්ෂා කරමු. ඔබතුමාට බොහොම ස්තුතියි කාලය ලබා දීම
පිළිබඳව. බොහොම ස්තුතියි ඔබතුමාට ගරු ප්‍රේමනාත් දොළවත්ත මහත්මයා. ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා.
මිනිත්තු 7යි ගරු මන්තු.
ගරු නියෝජ්‍ය කතානායකතුමාට මුලින්ම සුභ පතනවා ඔබතුමාගේ පත්වීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි ඔබතුමාට.
එක්කම අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීතුමා අමරකීර්ති අතිකෝරල මැතිතුමාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනවා පසුගිය දිනයක මහමග විශේෂයෙන්ම මේ රටේ ආගමික ශාස්ත්‍රවරු මේ රටේ ආගමික නායකයන් දේශපාලකයන් කියනවා වගේම මේ රට ගැන නිවේදන නිකුත් කරනවා වගේම නැවත හැරී වැරමක් කරොත් හොඳයි මේ රටේ ජනතාව මෙච්චර ම්ලේච්ඡ විදිහට හැසිරෙන්න ඒ අයගේ ආගමික දායකත්වයේ කොතරම් දුරට බලපෑවද යම් අඩුපාඩුවක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් නැවත කෙවීමක් කළ යුතුයි කියන කාරණේ මම මේ අවස්ථාවේ විශේෂයෙන් අවධාරණය කරනවා. මොකද හේතුව ම්ලේච්ඡ විදිහට අපි ඉදා කතා කරා පකිස්තානයේ අර ප්‍රියන්ත මහත්තයා මරනකොට ඒක මහා ම්ලේච්ඡ ක්‍රියාවක් කියලා. හැබැයි එදා ඒ අමරකීර්ති අපේ අතුකෝරල මන්ත්‍රීතුමාව ඝාතනය කරන විදිය දැක්කම එදා පකිස්තානයේ වෙච්ච එකත් ලංකාවේ වෙච්ච එකත් වෙනසක් නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් මේ රටේ නීතිපතිවරයාට මම ඉල්ලීමක් කරනවා, ඔබතුමා කරුණා කරලා අග්‍රවිනිශ්චකාරවරයාට මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා මේක ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චකාර සභාවක් හමුවේ ඉතාමත් කඩිනමින් මේ මන්ත්‍රීවරයාට වෙච්ච මේ ඝාතනය සම්බන්ධයෙන් විභාගයක් කරන්න, ස්පෙෂල් ට්‍රයල් ඇඩ්වයිස් එකක් දාන්න. ඒ නිසා මම එක්කම මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඒ සඳහා මා ලිපියක් ගොනු කරලා කතානායකතුමාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න. මොකද ඒ ඝාතනය විවස්ථාදායකයේ මන්ත්‍රීවරයෙක්ට කරන ලද ඝාතනය අපි දැඩි ලෙස ඉලා දකින්න ඕනේ. විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි, පෞගිය කාලේ පුරාවටම මේ ශ්‍රී ලංකා බුද්ධජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මාව තේරුලිපත් වෙලා ආවට පස්සේ මේ කණ්ඩායම ඇතුළේ ඉඳලා නොයෙකුත් විසංවාදී මත ඉදිරිපත් කරමින් මේ කණ්ඩායම තුළ වෙනස් මත දරමින් අපි කරපු අරගලයක් අපේ පක්ෂය ඇතුළේ තිබ්බා. හැබැයි ඒක සමහර ලාවට පක්ෂය ඇතුළේ තුල වුණත් ඒක යම් ආකාරයෙන් තේරුම් ගත්ත නැති අවස්ථා තිබ්බා. සමහර අවස්ථාවල අපි පක්ෂය ඇතුළේ අපි ගෙනාවු යෝජනා අපි සමහර ලාවට සාකච්ඡා කරා වෙනස් මත දරුවා. හැබැයි අපි දිගින් දිගටම මේ පක්ෂේ නිවැරදි මඟකට ගන්න තමයි අපි එහෙම වෙනස් මත අපි ඉදිරිපත් කරේ. සමහරලාට මට විරුද්ධව පක්ෂය තුල විශේෂයෙන්ම විනය ක්‍රියාමාර ගන්නවා කියලා කිව්ව අවස්ථාවක් තියෙනවා. හැබැයි මම එදත් අදත් අපි හරිතන තමයි අපි සිටගත්තේ. අපි හරිදේ හරි ලෙස දැක්කා, වැරදිලේ වැරදි ලෙස ඒ වෙලාවේ දැක්කා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සමහර අවස්ථාවල සමහර උද්ඝෝෂකයන්ට පහර දෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ අපි පොලිස් ඇමතිවරයා ඉන්න වෙලාවේ අපි ඒ සම්බන්ධයෙන් අපි විරෝධය පෑවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට ලොකු විශ්වාසයක් තිබ්බා කොහොම වුණත් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු එකමාරක් ඇතුළත අපිට ලොකු ආත්ම විශ්වාසයක් තිබ්බා. මහජනයාගේ දේපළ තම දොයිතුක දෙයක් අපි නොගත්ත නිසා අපිට එහෙම ප්‍රහාර එල්ල නොකරයි කියලා අපි බොහෝ පූර්ව නිගමනයක හිටියා. මට මතක් වෙනවා අප්‍රේල් මාසේ 12 වෙනකම් මේ මම නීතිඥයෙක් හැටියට මන් දන්නවා කොතරම් දුරට පොලිස් නිලධාරීන් මේ රටේ උසාවිය වල වැඩ කරන්න අඩුද කියලා, විමර්ශන කරන්න අඩුද කියලා. ඒ නිසා අප්‍රේල් මාසේ 12 වෙනකම් මම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අරගෙන තිබ්බේ නැහැ. හැබැයි අප්‍රේල් 4 වෙනිදා ඉඳලා මේ ප්‍රකෝපකාරී හැසිරීම තිබ්බා. අප්‍රේල් 4 වෙනිදා ඉඳලා දිගින් දිගටම අපේ මන්ත්‍රීවරුන්ගේ ඒවල් වලට ගැහුවා, මාර්ග හරස් කරා, උද්ඝෝෂණ කරනවා කියලා ප්‍රකෝපකාරී ලෙස හැසිරලා රාජ්‍ය දේපොළට අවහිර කරා, පහර දුන්නා. මේ සියල්ල සිද්ධ වුණා. එනිසා තමයි අප්‍රේල් 12 වෙනිදා මට ආරක්ෂකයෝ ගන්න උනේ. මේ ආණ්ඩුවේ එකම එක වාහනයක්වත් අපි පාවිච්චි කරපු නැති මිනිස්සු. එනිසා විශාල විශ්වාසයක් තිබ්බ අපිට පහර නොදෙයි කියලා. එදා අපි සුපුරුදු දැස මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වෙනවා කියලා කිව්වට පස්සේ එතුමා ඉල්ලා අස්වෙනවා කිව්ව නිසා අපි එතනට ගිහිල්ලා එතුමාට සුබපතලා අපි ගෙදර එනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කාගිල්ස්ගෙන් බඩු අරගෙන බොහොම කරදරයක් නැතුව මිනිස්සුත් එක්ක කතා කරලා අපි ගෙදර ගියේ. හැබැයි දිගින් දිගටම යන අතරමඟ තුල මගේ ආධාර කරුවෝ මට කිව්වා කරුණා කරලා අපි එන්න දෙබල කු ප්‍රශ්නයක් තියෙනවා අපි එන්න දෙල. හැබැයි මම විශ්වාස කරා කරු මන්ත්‍රීතුමා එහෙම පහර දෙන්නේ නැහැ. නිසා මම ගෝ නැහැ, ඔයගොල්ලෝ එන්න එපා, ඔයගොල්ලෝ එන්න එපා. හැබැයි ඒ නිසා මම ගෙදරටලා ඉන්නවා කියලා. හැබැයි ඒ අය දිගින් දිගටම කියනකොට මම මගේ බිරිඳට කියනවා කරු නියෝජ කතානායකතුමනි, මේ කතා කර මිනිස්සුන්ට ගෞරව කරලා අපි මේ ගෙදරින් යන්. ඒ නිසා අපි එහෙම කිව්වට පස්සේ පැය දෙකක් විතර ගියා. ඉතින් අපේ පොඩි දරුවෙක් ඉන්න නිසා මේ කටයුතු ලෑස්ති කරගන්න මම ගිහිල්ලා විනාඩි 15ක් යනකොට මගේ අම්මයි තාත්තයි මේ සියලුම දෙනා වැඩ කරන අය මගේ නැන්දලා හිටපු අවුරුදු 110ක් විතර පරණ ගෙයක්, මුළු පරම්පරාවම ඉන්න තැනක් ඒ ගම සම්පූර්ණයෙන්ම ගහලා කුඩු කරලා දැම්මා. මම ලෑස්ති කරු කතානායකතුමනි, මේක සමාව දෙන්න. මොකද හේතුව 1977 මම කියවලා තියෙනවා කොහොමද සංසෝනි වார்த்தාව මම කියවලා තියෙනවා, මම දැකලා තියෙනවා කොහොමද ඒක පහර එල්ල කරේ කියලා මම අහලා තියෙනවා. 1989 මට යන්තම් මතකයක් තියෙනවා. 1997 අපි වාමාංශික දේශපාලනය කරන අපේ දෙමාපියෝ කිසිම වෙලාවක් සත් ජාතික පාක්ෂිකයන්ට පහර දුන්නේ නැහැ.
එතනින් පස්සේ සන්තිකා කුමාරතුංග මැතිගේ නායකට දුන්නට පස්සේ මම මතකයි ගරු නියෝජක සභාපති ගරු නියෝජක කතාලේතුමනි අපි ඡන්ද තියෙනකොට අපේ පාසල් ඉවර ඡන්දයක් තියෙනකොට අපි පාසල් යන්නේ නැහැ මොකද දුව ඇඳින ඉඳි දැම්මා හැබැයි 94 න් පස්සේ
මිනිත්තු දෙක කාලයක් තියෙන ගරු මන්තුමනි
මිනාඩි කීපයක් දෙන්න මේ කාරණේ කියන්න ඕනේ එතකොට ඒක වෙනස් වෙලා තමයි අපි ශිෂ්ට සම්පන්න සමාජයකට ආවේ ඊට පස්සේ මැතිවරණය තිබ්බට පස්සේ එහෙම ඇඳිරිදි තිබ්බේ නැහැ මැතිවරණය තිබ්බට පස්සේ සාමාන්‍ය විදිහට කටයුතු කරන්න පුළුවන්කම තිබ්බා පරාජිතයට ජයග්‍රහකයා ගහන සංස්කෘතිය අපි අවසන් කරා ඉතින් ඒ නිසා අපි ශිෂ්ටනම් කළ යුත්තේ මා ඒ වෙනුවෙන් මා කැමති මේ මට කරපු අපරාධයට මම නැවත වතාවක් නීතියේ දිසිගිරාද මේ ක්‍රියාත්මක වෙච්චා හැබැයි මම ඒක අමතක කරන්න සූදානම් ගලු අද වෙනකොට මම මගේ ධෛර්යය ගන්න නියෝජ්‍ය කතාලයකතුමනි මගේ අනිත් සහෝදරයන්ගේ ගෙවල් ගිනි තියලා අඳින්න ගන්න තියෙන නිසා අද උදේ එනකොට මගේ දරුවගේ කකුලේ අර කඩපු වීදුරු වල කකුල වීදුරුවක් කැපිලා ඇනලා තියෙනවා මම ධෛර්යය ගත්තේ මට වෙලා තියෙන මෙච්චරයි හැබැයි මගේ අනිත් සහෝදරුන්ගේ ගෙවල් සම්පූර්ණ අළු වෙලා හැබැයි අපි ඒත් සූදානම් මේ සියල්ල අමතක කරන්න හැබැයි මතක් කරන්න ඕනේ මේකේ තියෙන විශාල කුමන්ත්‍රණයක් ඔබතුමාලා සතුරු වෙනවා නම් සමජේ ඔබතුමාලාගේ නායකයාගේ අරගලයට ගියාම ඔබතුමාගේ නායකයට පහර දුන්න ආකාරය අමතක කරන්න එපා මේ ඉන්න පාර්ලිමේන්තුව තුල ඉන්න එකම එක පක්ෂයේ නායකයෙක්ට විතරයි අරගල භූමිය තුල ඕන විදිහට හැසිරෙන්න පුළුවන්කම ලැබුණේ ඒ නිසා මම කාටවත් ඇඟිලි දික් කරන්නේ නැහැ නමුත් මේ තුල කුමන්ත්‍රණයක් තියෙනවා නම් මේ තුල යම් ආකාරයේ විසිරිච්ච ස්වභාවයක් තියෙනවා නම් ඒ ගෝල් ෆේස් එකට ගහපු එකට මේ ප්‍රශ්නයක් නැහැ ඒක මේ වැරදිකාරෝ පැහැදිලිවම නීති ඉදිරියට ගේන්න ඕනේ හැබැයි ඒක තමයි මේ පිබුරු ආරම්භන ස්ථානයේ හිටින මම දකින්නේ හැබැයි දිගින් දිගටම මේ ප්‍රකෝප කිරීම අප්‍රේල් 4 වෙනිදා දිගින් දිගටම තිබ්බා රොෂාන් නන්දසිංහ මහත්තයා ගෙදරට ගැහුවා ශ්‍රේයන් සේමසිංහ මහත්තයා ගෙදරට ගැහුවා ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම දැස් තල්වාගෙන සිටිය යුතුයි කාර්ය කියන්නේ මොකද හේතුව මේ අරගලකාරයෝ කියනවා මම ඉල්ලාස් වෙන්න තරුණයෝ වෙනුවෙන් අවශ්‍ය නම් මම ඉල්ලාස් වෙන්න හැබැයි කවුද ඊයවට එන්නේ ලිස්ට් එකේ 13 වෙනිදා ඉන්නේ කියලා එනවා මම ලිස්ට් එකේ ආයේ 9 වෙනියට එතකොට අපිට මේක ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන මේ විවස්ථාව කරන්නේ තුල විවස්ථාව තුල අපිට තියන්නක වෙන්න තියෙනවා. දැන් අද විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බොහොම ද්වේෂයෙන් කතා කරනවා. අද කතා කරමු අපේ කන කෑමෙක් ගැන. අද අපි විතරක් නෙමෙයි මේ සේවකියුත් කරන අපිට ඒ කෑමක එපා.
කාලය අවසන් කරනවා. අද කතා කරමු
සෞඛ්‍ය ගැන. සෞඛ්‍ය සාමාන්‍ය ආයතනයක මුළු පවුලටම සෞඛ්‍ය ආරක්ෂණ තියෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහෙම සෞඛ්‍ය ආරක්ෂණයක්වත් නැහැ. අද කතා කරනවා මේ අද විශේෂයෙන්ම වැරදි ප්‍රවෘත්ති යවනවා ඩීසල් ගහන්න අපිට වෙනම තරක් තියෙනවා කියලා. මම බොහෝ වගකීමෙන් කියන අපි කවදාකවත් ඩීසල් එහෙම ගහලා නැහැ. දැන් මගේ මේ වෙනකොටත් මගේ සහෝදරෙක් මගේ වාහනයක් එක්ක ඩීසල් පොලිමේ ඉඳලා වාහන 50ක් තියෙද්දි ඩීසල් නැහැ කියලා ඊටයල්ල කියනවා. ඒ නිසා මේ වැරදි මතවාද විශේෂයෙන් මෙදා ඒ අරගලය තුල ඒ නිර්මාණය වෙච්ච අප්‍රසන්න වාතාවරණය මාධ්‍ය ආවරණය කරපු ආකාරය. නැත්තම් මේ ගෝල් ෆේස් එකට ගහන එක මුළු රටේම පෙන්නලා රටේම විශාල අර්බුදයක් ඇති කළා. සමහර පක්ෂ නායකයෝ එයාගේ වෘත්තීය සමිති කණ්ඩායම්
ගෙන්නලා
කරපු දේ සම්බන්ධයෙන් පැහැදිලිව වගේ හොයලා බලන්න ඕනේ. ඒ නිසා කරු නියෝජක කතාරයකතුමනි මේ සියල්ල අපි අමතක කරනවා වගේ මේ රට දැන් තියෙන තත්ත්වෙ උඩ මට විනාඩියක් දෙන්න මේ රටේ තියෙන තත්ත්වෙ උඩ අපි සියලු දෙනා මේ පාට පක්ෂ ભેද දුර්වලලා මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාව වලට අපි උත්තර දුන්නේ නැට්ටම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අර ගෲෂගේ හුණු වටේ කතාවේ ඔහු වැල්පාලම යන්න කියලා ඒ ගෲෂගේ හුණු වටේ කතාවේ තව කතාවක් ඉදිස්සලා තියෙනවා ඒක තමයි ගන්නේ නැති නිසා කවුරුත් නුඹව අරගන්නවා නුඹට නැති නිසා කවුරුත් අම්මයි හිතම් පුතේ කිය. ගෲෂට ඊට ඉස්සෙල් තියෙන සින්දුව ඒකයි. ඒ කියන්නේ කවුරුත් එක ගත්තේ නැහැ. සබජනායක ගත්තේත් නැහැ. අනුර කුමාර ඉසනකවත් ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපි සියලු දෙනා එකතු වෙලා මේ අවස්ථාවේ ඔහුට හරි සහයෝග දීග මේ ආර්ථික තත්ත්වය මෙරට ඉස්සරහට ගෙනාවේ නැත්තම් මිනිස්සු
ඔතේදී
ප්‍රකෝප වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි කවුලා වැඩ කරමු කියන කාර්යය මතක් කරමින් පාට පක්ෂ ભેදය අමතක කරලා මේ රටේ දේශපාලනය කරන්න වෙන් වෙන්න තරම් කරන්න අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඉන්නේ මේ රට ගිනිගෙන තැනකට අපි ගිනාවේ නැත්තම් කියන කාරණා මතක් කරමින් මම නියනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තු.